මිළඟට අරුන්දික ෆර්නැන්ඩෝ මන්ජිතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තියෙනවා.
ගරු මුහසනාරුඩ සභාපතිතුමියනි, විශේෂයෙන්ම ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ මේ ඉදිරිපත් කරන ලද සංශෝධන නැත්තම් මේ වෙනස්කම් සිදු කිරීම සඳහා මම හිතන්නේ ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කරපු මෙම පනත් නැත්තම් සංශෝධන ඉතාමත් වටිනවායි කියන කාරණාව මුලින්ම කියන්නට ඕන. ඒව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනය සඳහා වූ යාවත් කාලින කිරීම සඳහා වූ පනත්. ඒක සම්බන්ධයෙන් අපි විපක්ෂයකට ඒකාබද්ධ විපක්ෂයකට කිසිම ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගරු අමාත්‍යතුමනි, තමුන්නාන්සෙන් අහන්න ප්‍රශ්න කීපයක් මට තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම මේ රටේ ෆ්ලයිට් දැන් මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ ෆ්ලයිට් ඉන්ෆර්මේෂන් රේන්ජ් කියන එක විශේෂයෙන්ම ඉන්දියාවට දෙනවයි කියන කාරණාවක් මතුවෙලා තියෙනවා මේ ක්ෂේත්‍රය අයගේ. විශේෂයෙන්ම මම අහන්න ඕන තමුන්නාන්සේගේ කතාවේදී මම කී පිළිතුරක් එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි ගුවන්තොටුපළ ආරක්ෂක සේවය. ආරක්ෂක සේවය පෞද්ගලීකරණය කරනවාද කියන කාරණාව සහ විශේෂයෙන්ම කටුනායක ගුවන්තොටුපළ පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ඉඩ හොයාගන්නේ කොහොමද කියන කාරණාවල් සම්බන්ධයෙන් මම ඔබතුමාගෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂා කරනවා. ගරු අමාත්‍යතුමනි, මේ වෙලාවේදී මම තමුන්නාන්සේගේ අවධානයට ඔබ කරන්නේ වෙනත් කාරණාවක්, ප්‍රධාන කාරණාවක්. මේ රටේ ගුවන් නියමුවන් බිහිවෙන්නේ විශේෂයෙන්ම අපි දන්නවා අතීතේ නම් සල්ලිකාර පවුල්වල ධනවත් පවුල්වල අය, සල්ලි තියෙන පවුල්වල අය පිටරටවල්වලට ගිහිල්ලා ප්‍රයිවට් පයිලට් ලයිසන් එක, කමර්ෂල් පයිලට් ලයිසන් එක නැත්තම් ATPL එක එහෙම අරගෙන එහෙම තමයි පයිලට්ස්ලා බිහි වුණේ. හැබැයි අපි දැක්ක පහුගිය කාලේ විශේෂයෙන්ම පහුගිය කාලයත් එක්කලා විශේෂයෙන්ම අපේ සාමාන්‍ය පවුල්වල අය පවා සාමාන්‍ය පවුල්වල දෙමව්පියන් තමන්ගේ ආදරණීය දරුවන්ගේ ඉල්ලීමට මේ ක්ෂේත්‍රයේ තුලින් ඉහළට යන්න පුළුවන් කියන කාරණාව හිතේ තියාගෙන සමහරක් වෙලාවට ගෙවල් දොරවල් උගස් තියලා තමන්ගේ තියෙන ඉතුරු කරගත්ත දෙයක් මිල මුදලක් යොදවලා තමන්ගේ දරුවන්ව මේ ක්ෂේත්‍රයට යොමු කරනවා. ඉතින් අපි දැක්ක සමහරක් අය පිටරටවල් වලට ගිහිල්ලා එහෙම දෙමව්පියන්ගේ මුදල් ඉගෙනගෙන එනවා. සමහරක් අය මෙහි තියෙන ආයතනවල එහෙම ඉගෙන ගත්තා. ගරු අමතුමනි, එහෙම ඉගෙන ගත්ත අයට එහෙම ඒ වගේ ලයිසන්ස් ගත්ත අයට මේ ගුවන් නියමුවන් හැටියට පුහුණු වෙච්ච අයට ප්‍රායෝගික පුහුණුව ලැබපු අයට ඒ ඊළඟට තියෙන අභියෝගය තමයි රස්සාවක් හොයාගන්න එක. ගරු අමාත්‍යමනි, අද වෙනකොට ගුවන් නියමුවන්ට රස්සාවක් හොයාගන්නවයි කියන එක මම හිතන්නේ ඉතාමත් අමාරු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අද ගත්තාම ශ්‍රී ලංකන් ගුවන් සේවය විතරයි මේ රටේ ජාතික ගුවන් සේවය සාමාන්‍යයෙන් අවුරුද්දට 10 දිනක් විතර වගේ ගන්නෙ. ගරු අමාත්‍යතුමනි, මේ වෙලාවේ ඔබතුමාගේ අවධානය යොමු කරනවා අද ශ්‍රී ලංකන් ගුවන් සේවයත් විදේශිකයන්ව අරගෙන මේ රස්සාවල් පුරවනවා. අපේ රටේ අත්දැකීම් තියෙන, අපේ රටේ මේ සම්බන්ධයෙන් පළපුරුද්ද තියෙන ගුවන් නියමුවන් ඉඳද්දි එහෙම නැත්නම් අලුත් තරුණ අය කැඩට් නිලධාරීන් හැටියට බඳවගෙන පුහුණු කරලා මේ අයව ගුවන් නියමුවන් හැටියට බඳව ගන්න අවස්ථාව තියෙනකොට තාමත් මට පුදුමයි මේ ආණ්ඩුවත් ඒ විදිහටම දැන් අද ගුවන් නියමුවන් අර විදේශ අයව මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට බඳවාගෙන කටයුතු කරන අර අවස්ථාව දෙන්නේ නැතුව. ඊළඟට මේ ක්ෂේත්‍රයට ආයෝජකයන් හොයන්න ඕනා. ගරු අමාත්‍යතුමනි, මේක විවෘත කරන්න, මේක මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට මේක ඒකාධිකාරිය පවත්වා ගන්න දෙන්න එපා. මමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩ කරපු කෙනෙක් අවුරුදු 20කට වැඩි කාලයක්. හැබැයි මේ ඒකාධිකාරියත් එක්කලා වෙනත් ගුවන් සේවවලට තරඟකාරීත්වයක් තුලින් මේ රටේ මේ ක්ෂේත්‍රයට එන්න දෙන්නේ නැහැ. එහෙම එන්නේ නැතුව මේ තරඟකාරීත්වය ඇති වෙන්නේ නැතුව අඩුම ගානේ බජට් එයාලයින්ස් අපි දන්නවා තිබිච්ච බජට් එයාලයින්ස් එක මිහින් නායකට වැහුවා. දැන් අපිට මේ ගුවන් සේවා අලුතෙන් නැති වෙන්න අලුත් අයට එන්න දෙන්නේ නැතුව අඩු ගානේ මේ අයට රස්සාවක් දෙන්න අවස්ථාවක් ඇති වෙන්නේ නේ. සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අධිකාරිය මේ සම්බන්ධයෙන් පයිතර වැඩ කටයුතු කරන්න ඕන. මේ අයට එන්න දෙන්න. අලුත් ගුවන් සේවා වලට එන්න දෙන්න. අලුත් ගුවන් අඩුම ගානේ බජට් එයාලයින්ස් වලට හරි ඇවිල්ලා මේකේ මේ මේ තරඟකාරීත්වය ඇති කරන්න දෙන්න මේ ඒකාධිකාරිය පවත්වාගෙන යන්න දෙන්න එපා. එහෙම වුණා තමයි මේක අඳෝනාවක් අද. ගරු ඇමතුමනි අද මං හිතන්නේ එක 2000ක් ඉන්නවා ගුවන් නියම හැටියට පුහුණු වෙච්ච අය. අද මේ රටේ ඉන්න රස්සාවක් නේද සමහරක් අය ලක්ෂ ගණන් වියදම් කරලා දෙමව්පියන්ගේ මුදල් වියදම් කරලා අද ගෙවල් වලට එලා ඉන්නවා. සමහරක් අයට රස්සාවල් නැහැ. සමහරක් අය කුඩා රස්සාවක් කරනවා මොනවා හරි රස්සාවක්. ඉතින් මේ සියලු දෙනා සම්බන්ධ කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. ඊළඟට ගරු අමාත්‍යතුමනි අපි අවුරුදු 30ක යුද්ධයක් කරපු ජාතියක් ජනතාවක්. අපි දන්නවා යුද්ධය කරන්න දවන්ත මෙහෙයුමක් මේ ශක්තියක් දුන්න මේ රටේ ගුවන් හමුදාව. මේ රටේ ගුවන් හමුදාව තුල ඉන්නවා ගුවන් නියමුවන් සාමාන්‍යයෙන් අපි කියනවා ෆ්ලයින් අවර්ස් කියලා. එහෙම නැත්නම් ගුවන් පැය 2500යි 3000යි 4000යි මේ ගුවන් මේ යුද්ධයත් එක්කලා එහෙම වැඩ කරපු අය ඉන්නවා. ඒ අයව අද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වගේ තැන්වලට බඳව ගන්නකොට සම්පූර්ණයෙන්ම කුඩම්මගේ සැලකිලි. අද ඒ ගුවන් නියමුවන්ට සාමාන්‍ය කැඩට් විදියට තමයි එන්න වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය 100ක් 200ක් තියෙන කැඩට් කෙනෙක් එක්කලා තමයි ඒ අයව බඳව ගන්න. ඊළඟට අපි දන්නවා ඉන්දියාව ගත්තොත් ගරු ඇමතුමනි ඉන්දියාවේ සාමාන්‍යයෙන් ගුවන් හමුදාවේ කෙනෙක් සිවිල් ගුවන් සේවයට එනවනම් එහෙම නැත්නම් ඉන්දියාවේ තියෙන ජාතික ගුවන් සේවයට එකතු වෙනකොට ඒ අයට තියෙනවා නම් ගුවන් පැය 4500ක් තියෙනකොට ඒගොල්ලෝ කැප්ටන් කෙනෙක් වෙනවා. හැබැයි අපේ කෙනෙක් කැප්ටන් කෙනෙක් වෙන්න 3000 ගුවන් පැය තියෙන ගුවන් හමුදාවේ අය ගුවන් හමුදාවේ නිලධාරීන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අවිලා කැප්ටන් කෙනෙක් වෙන්න අඩුම ගානේ තව අවුරුදු 6ක් 7ක් බලන් ඉන්න ඕන අර සාමාන්‍ය කැඩිට්ලත් එක්කලා මේ විදිහට ගමනක් යන. මම හිතන්නේ මේක ඉතාමත් ඛේදජනක තත්ත්වයක්. මේ ජාතික ගුවන් සේවයේ තියෙන ඒකාධිකාරිය මේ ගුවන් නියමුවන් බඳවා ගැනීමේදී විශේෂයෙන්ම ගුවන් හමුදාවට දක්වන්නා වූ මේ අඩු සැලකිල්ල ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ට දක්වන්නා වූ අඩු සැලකිල්ල මං හිතන්නේ නමුනාන් සඩුම ගානේ මේ ඇක්ට් එක වෙනස් කරලා හරි තඩුම ගානේ මේ මේ තියෙන ඇක්ට් එක වෙනස් කරලා හරි මං හිතන්නේ මේක මේ ගුවන් හමුදාවේ අයට කරන මේ අඩු සැලකිල්ලට සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි ගරු අමාත්‍යතුමනි දැන් අපිට ආරංචියක් තියෙනවා මේ හෙට අනිද්දා ඉඳලා මේ ගුවන් තොටුපළින් ඇතුළට එන සියලු මගීන්ගෙන් ඩොලර් 5ක් ගන්න යනවායි කියලා. මොනවටද මේ ඩොලර් 5 ගන්න යන්නේ? සීටා කියලා ආයතනයකට විශේෂයෙන්ම මේ රටට එන අයගේ රහස් තොරතුරු දැන ගැනීම සඳහා අපේ බුද්ධ්‍යාංශ වලට හරි වෙන්න පුළුවන් අපි නැත්තම් ආගමන විගමන දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වෙලා මෙහෙම ඩොලර් 5ක් ගන්න යනවායි කියලා. මේක මම දන්නවා මේ මේක යට ලොකු ගැහිල්ලක් තියෙනවා කියන එක අපි දන්නවා. අද අපි අපි මේක මේ මේ යෝජනාව මුලින්ම ආවේ පහුගිය මුදල් අමාත්‍යවරයා හැටියට රවි කරුණානායක මැතිතුමා වැඩ කටයුතු කරපු කාලේ තමයි මේක ආවේ. ඩොලර් 5ක් මිනිස්සුන්ගෙන් අරගෙන මේ එන මිනිස්සුන්ගෙන් අරගෙන මේකට මේ රටට ඇතුළේ එන මිනිස්සුන්ගෙන් අරගෙන මේ ඩොලර් 5 මේ ඒ අයගේම තොරතුරු අපේ රට දැනගන්න හදනවනම් මං හිතන්නේ මේක විහිළුවක්. ඒ අයට මං හිතන්නේ මිනිස්සු මේක දැනගත්තොත් විශාල ප්‍රශ්නයක් වෙයි. ඒක නිසා මම හිතනවා ඒ සම්බන්ධයෙන් ඒ මොකද ඒ ආයතන සම්බන්ධයෙන් අපිට තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඒ ආයතනවල අයගෙන් විශේෂයෙන්ම ඒක යන්නේ සාමාන්‍ය ඉතාමත් සුළු මුදලක්. ඒ තොරතුරු ලබා ගන්න අද ඒ වුණාට ඩොලර් 5 ගන්න ලෑස්ති වෙනවා කියන කාරණාව අපිට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් මේ දිගින් දිගටම කතා කරා ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන. ගරු ඇමතුමනි ශ්‍රී ලංකන් ගුවන් සේවය ඔබතුමාට සම්බන්ධ නැති වුණත් එකක් කියන්න ඕන. අද ශ්‍රී ලංකන් ගුවන් සේවය දැන් මෙතුමන්ලා කතා කරා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තමුන්නාන්සලේ කාලේ අපේ කාලේ වැරදි තිබ්බ ඇත්ත. හැබැයි අපේ කාලේ ප්‍රශ්නයක් තිබ්බා. දැවැන්ත ඉන්ධන මිලක් එක්කලා තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන ගියේ. හුඟක් අය කියනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එමිරේට්ස් ආයතනයට තිබිච්ච කාලේ ලාභ ලැබුවයි කියලා. ගරු ඇමතුමනි එහෙම එකක් නෑ. එමිරේට්ස් ආයතනයේ අපේ තියෙන වත්කම් විකුණලා තමයි ලාභ බෙන්නේ. කිසිම විදියකින් තාක්ෂණික වශයෙන් යම් යම් දියුණු තත්ත්වයන් නැති කරාට එමිරේට්ස් ආයතනයේ මේ අපේ දියුණුව වැඩි කරගන්න දුන්නේ නැහැ. අපේ ගුවන් ගමන් අපිට තිබ්බ සමහරක් රයිට්ස් අපිට තිබ්බ සමහරක් රටවල් වල තිබිච්ච රයිට්ස් ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලෝ පාවිච්චි කරා. ගරු ඇමතුමනි අද මේ වෙලාවේදී කියන්න ඕන මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දැන් ඔය කතා කරපු මං හිතන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මතු කළා මේ කැන්සලේෂන් එකක් ගැන. කැන්සලේෂන් ෆ්‍රී එකෙන් මේ ගහලා තියෙන්නේ. මේ ගුවන් යානා ඇනුම් කරපු ගුවන් යානා ඒ ඇනුම කැන්සල් කරනකොට කැන්සලේෂන් ෆී එකෙන් මේ ගහලා තියෙන්නේ. මේක ජාතික අපරාධයක්. මේක ඕන කෙනෙකුට තේරෙනවා මේ කැන්සලේෂන් ෆී එක. ඒක දන්නවා මේ ක්ෂේත්‍රයේ සියලු දෙනා ඒක දන්නවා. ඊළඟට ගත්තාම දැන් මේ මම දන්නවා දැන් ඊයේ පෙරේදා ඉඳලා ජනාධිපතිතුමා කජු ගැන කතා කළා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලබා දුන්න කජු. ඉතින් එකක් තමයි අපි දන්නවා මේ හොයලා බලන්න කරු ඇමතුමනි මම හිතන්නේ තමුන්නාන්සේලා කැබිනට් මණ්ඩලයේ සාමික වගකීමත් එක්කලා මම හිතන්නේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධින්ද මේ කජු ඕඩරේ ඩුබායි වලින් දෙන්නේ. මෙච්චර මේ රටේ කජු තියෙනකොට මේක දෙන්නේ ඩුබායි වලින්. කවුද මේ ඩුබායි වලින් කජු දෙන්නේ? සුරේන් රත්නත් මහත්තයා තමයි ඒකේ පිටිපස්සෙත් ඉන්නේ. ඉතින් ඒක නිසා මම එක පැත්තකින් ජනාධිපතිතුමා මේක මතු කරන්න ඕන තැනවතර නෙමෙයි. ජනාධිපතිතුමා මේක මතු කිරීම විශේෂයෙන්ම මාධ්‍යත් එක්කලා මේක මතු කිරීමත් එක්කලා ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවයට ලොකු කැලලක් අපකීර්තියක් ඇති වුණා. ඒ සම්බන්ධයෙන් මම හිතනවා අපි කනගාටු වෙනවා. හැබැයි කොයි හරි තැනක ජනාධිපතිතුමා මතු කරපු එක පැත්තකින් අපි හිතනවා මේ මාධ්‍යයට කියන්නේ නැතුව අඩුම ගානේ නිලධාරිකයන්ලා කතා කරා නම් මේ දේවල් මම හිතන්නේ ඒ වගේ තැනක විශේෂයෙන්ම නිලධාරීන තැනක මතු වෙන්නත් ඕනයි කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. ඊළඟට කරු ඇමතිතුමනි ඒ සම්බන්ධයෙන් කතා කරන ගමන් මම හිතනවා මම සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ඉන්නකොට අපිටත් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි මේ අභ්‍යන්තර ගුවන් දොරටුපළවල් වැඩි දියුණු කිරීම අලුත් ගුවන් දොරටුපළවල් ආරම්භ කිරීම. මම හිතන්නේ දැන් මේ ඉස්සෙල්ලා කතා කරපු අපේ බදුල්ල දිස්ත්‍රික් ගරු මන්ත්‍රීතුමා කිව්වාගේ ඒ හැමතැනම සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් අභ්‍යන්තර ගුවන් දොරටුපළවල් ඇති වෙන්නට ඕන. අභ්‍යන්තර ගුවන් දොරටුපළ දියුණු වෙන්නට ඕන. ඒ වගේම තමයි ගරු ඇමතුමනි ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම පෞද්ගලික අංශයට ආරාධනා කරන මම හිතන්නේ ඔබතුමා ඉතා හොඳ පියවරක් බඩකලපුව ගුවන් දොරටුපළ මම හිතන්නේ අද ඉතාමත් හොඳ තත්ත්වයෙන් ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා සිවිල් ගුවන් සේවාවක වැඩ කටයුතු දැන් පටන් පවත්වාගෙන යනවා. ඒකත් එක්කලා මම හිතන්නේ දැන් අද විශාල වශයෙන් සංචාරකින්ට දැන් සාමාන්‍ය කටුනාගෙන් බහින සංචාරකයෙකුට පය හයක් හතක් යනවා ගරු ඇමතුමනි තිරිකුණාමලයට මඩකලපුවට යන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තිබ්බ අපේ සී ප්ලේන් එකේ පැසෙන්ජර්
යනකොට ඔතුමාගේ කාලය අවසන්.
ඔව් ඒක තප්පරයක් දෙන්න ගරු සභාපතිතුමනි සී ප්ලේන් එකේ මිනිස්සු යනකොට මිනිස්සුන්ගේ බෑග් ටික එන්න තව දවස් එකමාරක් විතර යනවා වෑන් එක. ඉතින් ඒක නිසා මම හිතනවා අද මේ අභ්‍යන්තර ගුවන් තොරතුරුවල් දියුණු කිරීමත් ඉතාමත් වටිනවා. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕන අර මම මතු කරපු කාරණා සම්බන්ධයෙන් ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ඊළඟට ආශු මාරසිංහ මහාචාර්යතුමා ඔබතුමාට විනාඩි 19 කාලයක්
තියෙනවා. මුලස්සන ආරෝහණ මන්ත්‍රීතුමනි අද සාකච්ඡාවට භාජනය වන ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග සම්බන්ධයෙන් කතා කරන්න ලැබීම ගැන සන්තෝෂයට පත් වෙනවා. ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත ගැන කතා කරනකොට ලෝකයේ වාර්ෂිකව බිලියන 4කට වැඩි මගීන් සංඛ්‍යාවක් ටොන් මිලියන 50කට අධික භාණ්ඩ ප්‍රවාහනය කරන ලබන ගුවන් ගමනාගමනය සම්බන්ධයෙන් තමයි මේ ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ දක්වා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයට අයත් සමාජික රාජ්‍යයන් 192න් 131ක්ම මේ සම්මුතිගතව ඒ සම්මුතියේ ප්‍රතිපාදනයන්ට අදාළව තම තමන්ගේ රාජ්‍යයන්හි නීති පද්ධතීන් තුළ පවත්වාගෙන යන ලබනවා. අපිත් ඒ රාමුව තුළ ඉන්න සිවිල් ගුවන් සේවා නියාමනයන් කරන රාජ්‍යයක් හැටියට අද මේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන්නේ. මේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් කතා කරනවා වගේම ඒ හා සමාන වැදගත්කමක් වන අපේ ගුවන් සේවය ගැන කතා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මොකද මේ ගුවන් සේවය සම්බන්ධයෙන් විවිධ අද මේ සාකච්ඡා විද්‍යාල් වාජනය වුණා. ඒ හරහා සත්‍ය විකෘතිත් වුණා. ඒ නිසා මේ සත්‍යයත් මතක් කර දෙමින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහජන මුදල් කාරක සභාව හැටියට අපි දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවය රීස්ට්‍රක්චර් කරන්න කොහොමද කියලා අනුකාරක සභාවක් යටතේ මේ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපි ඉදිරියේදී ගන්න ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කතා කරනකොට අපි මේ ගුවන් සේවයට වෙලා තියෙන පාඩුව උනේ කොහොමද කියන කතාව මේ පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථාවන්දී අපි කතා කරලා තියෙනවා. දැන් අපිට කලින් කතා කරපු සමහර එකබද විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරලා කිව්වේ මේ මෑත කාලේ තමයි මේ සියලුම පාඩු උනේ කියන එක. මේක තමයි ජනතාව නොමග යවන ක්‍රමවේදය. දැන් මේ රටේ අපි දන්න ශ්‍රී ලංකන් ගුවන් සේවය 2015ට කලින් කවුද සභාපතිවරයා හිටියේ? දැන් හැමෝටම මේක අමතක වෙලා. නිශාන්ත වික්‍රමසිංහ. නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ කවුද? මේ ඒකත් අමතක වෙලා හැමෝටම. නිශාන්ත වික්‍රමසිංහගේ සුදුසුකම් මොනවාද? ඕලෙවල් ෆේල්. අපි දැන් තරමින් එතුමා ප්‍රශ්න කරනකොට ප්‍රකාශ කරලා තිබුණා ඕලෙවල් ෆේල්. එතුමා වතු අධිකාරීවරයෙක් හැටියටද වතු වලද වැඩ කරා කියන එක තමයි අපි අහගෙන හිටියේ. එතන මේ නිශාන්ත වික්‍රමසිංහ සභාපති හැරියට පත් කරන්නේ කවුද? නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බිරිඳගේ අයියාද මල්ලිද? ඒක දන්නේ නැහැ. අපේ සහෝදරයා. එතකොට සහෝදරයා තමයි
නියෝජ්‍යමතුමා දන්නේ.
සහෝදරයා තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා හැටියට පත්
වෙන්නේ.
ඔව්.
ඒක හින්දාද ඊළඟට ගාමන් කාර් එක ගෙනල්ලා සභාපති
වෙන්නේ? නෑ, මම කියන්නේ මේ වුණ හානිය ගැන අමතක කරන්න බෑ. ඒ වගේ ඒ හින්දා තමයි ජනාධිපති කොමිෂන් සභාවක් දාලා විතරක් නෑ අපි මහජන මුදල් කාරක සභාවෙත් මේ ගැන හොයනවා. මේ කාලයේ සිදු වුණ වැරදි ඔක්කොම අපි හොයනවා. මේ වැරදි වුණ දේවල් වහන්න බෑ. ඒක තමයි නිශාන්ත වික්‍රමසිංහ කියන එක අපිට වහන්න බෑ. එතකොට නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මස්සිනා මේ ගුවන් සේවයට මොකද කරේ? මේක තමයි රටේ අපි දැක්ක ගුවන් යානා තමන්ගේ හිතුමතේට පාලනය කරපු විදිය. මේ ගැන විවිධ කතා තියෙනවා. මේ ගැන අපිට දවසක් වුණත් කතා කරන්න පුළුවන්. අර සිංගප්පූරුවට ගිය ෆ්ලයිට් එකක් එයාට ඕන වෙලාවට ටක් ගාලා අනිත් පැත්තට හරවලා ගෙනාවා. ඒක මැලේසියාවටද ආපහු හරවගෙන ගෙනාවා. සිංගප්පූරුවට ගෙනාවා මැලේසියාව ඉඳලා. එතකොට නමුත් එයා එදා කියවලා තියුණා ලොකු බොරුවක්, ඒක අර අමුණුගම ඇමතිතුමාට අවශ්‍ය නිසා ගෙනාවා කියලා. ඒකත් නෙමෙයි නැත්ත කතාව. එහෙම එකක් නැහැ. එතකොට එයාගේ හිතවතියට අවශ්‍ය වෙලාවට ගුවන් යාන වෙනස් කරා. ඒ විතරක් නෙමෙයි, මේ ගුවන් සේවයට කරන ලද හානිය බලන්න ඕන නම් මම ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් මේ ගුවන් සේවය ඇතුළත තියෙනවා මේ නිලධාරින් එක්ක හදපු කලෙක්ටිව් ඇග්‍රිමන්ට්. ඒ හානිය කරේ කොහොමද? ඒක කලෙක්ටිව් ඇග්‍රිමන්ට් එකේ ගුවන් යාන කාර්ය මණ්ඩලය, ඒ කියන්නේ ගුවන් නියමුවන් නොවන කාර්ය මණ්ඩලය, ඒ කියන්නේ මේ ගුවන් සේවිකාවන් සඳහා සේවක සේවිකාවන් සඳහා වන කලෙක්ටිව් ඇග්‍රිමන්ට් එක අස්සම් කරන්න හදනකොට නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා ඒක නිර්මාණය කළේ තමාගේ හිතවතියට අවශ්‍ය විදියට. ඒ කොහොම නිර්මාණය කළාද කියනවනම් අවසානයේ එවකට හිටිය ප්‍රධාන නිලධාරීන්ට බලපෑම් කරා වහාම මේක අස්සම් කරන්න, මේ කලෙක්ටිව් ඇග්‍රිමන්ට් එක අස්සම් කරේ නැත්නම් මම ගුවන් සේවිකාවොත් එක්ක ඇවිල්ලා ස්ට්‍රයික් කරනවා කියලා. මෙන්න මෙහෙමයි මේ නිශාන්ත වික්‍රමසිංහගේ සභාපතිවරයා වැඩ කරේ. මේ කලෙක්ටිව් ඇග්‍රිමන්ට් එකේ තියෙනවා මේ ගුවන් යාන සේවක සේවිකාවන් සඳහා වන එක කියන අර බ්ලොක් කවර් එකට ලබා දෙන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය. ඒ ප්‍රමාණය වැඩි ගුවන් යානාවේ ඉන්න කැබින් මැනේජර් නැත්තම් පර්සාගේ තියෙන ඒ බ්ලොක් කවර් එකට ගෙවන පැයකට ගෙවන ඩොලර් ප්‍රමාණය වැඩි ගුවන් යානාවේ නියමුවාට වඩා. කොහොමද මේක උනේ? එතකොට ගුවන් සේවක සේවිකාවන්ගේ පැයකට ඒගොල්ලන්ට ගෙවන මුදල වැඩි ගුවන් යානාව සම්පූර්ණයෙන් ගුවන් යානාව සම්බන්ධයෙන් ප්‍රධාන නිලධාරියා ගුවන් නියමුවාට වැඩි. එතකොට මේ කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එක ඇයි අත්සන් කරේ? නිශාන්ත වික්‍රමසිංහ මහත්මයාට අවශ්‍ය වුණා තමාගේ හිතවතියව සන්තෝෂයට පත් කරන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ්ද? මෙන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කියන අපේ මන්ත්‍රීතුමා මම දන්නේ නැහැ හිතවතිය.
ඉංග්‍රීසියෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ්.
ඔව්. එතකොට මේ නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා මේ අත්සන් කරපු මේ කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එක, හැබැයි ඒවකට ඒ කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් අත්සන් කරපු දැනට පිරිස් කළමනාකරණ අංශයේ ප්‍රධානියා HHR තාමත් ඉන්නවා. ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. ඒ ඒ ඒක වහාම දැන්වත් අපි හරි ඔබතුමා නම දන්නා ප්‍රදීප් කැකුලාවල එතුමා පාර්ලිමේන්තුවට ගෙනල්ලා එතුමායි ප්‍රශ්න කරන ලාවේ එතුමාට උත්තර නැති වුණා ඇයි මේක අත්සන් කරේ කියන හේතුව. එතුමා කියනවා නෑ බලපෑම්. බලපෑම් වුණත් අත්සන් කරත් කොහොමද ගුවන් නියමුවන්ට වඩා වැඩියෙන් ගුවන් සේවක සේවිකාවන්ගේ පඩිය වැඩි වෙන්න පැය ගාන වැඩි වෙන්න අත්සන් කරලා දාන්නේ මේ කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එක. ඒ නිසා අපි විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් සමා සේවයේ සභාපතිතුමාගෙන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා මේ දැන්වත් මෙන්න මේ මේ රාජපක්ෂ යුගයේ ඉඳන් මේ නිශාන්ත වික්‍රමසිංහ මහත්මයාට ඕන විදිහට වැඩවරු කට්ටිය දැන්වත් අයින් කරන්න. මේගොල්ලන්ට අයින් කරන්න හේතු කාරණා ඕන තරම් තියෙනවා. මේගොල්ලෝ කරේ අපි දැක්කා 2015 ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ වෙලේ මේගොල්ලන්ට බාර දීලා තිබුණ එක් එක් ප්‍රදේශ ශ්‍රී ලංකා ගුවන් සේවයට. ඒවා දැන්ටත් එළි වෙලා තියෙනවා. මේ පිරිස් කළමනාකරණ මහත්මයලා වැඩ කරා කොළොන්නාව රත්නපුර ප්‍රදේශයේ ඡන්ද ව්‍යාපාරේ සම්පූර්ණයෙන් බලය අයිතු ලෙස පාවිච්චි කරා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉන්නවා කළමනාකාර ලෙවල් එකේ 400කට අධික පිරිසක්. දැන් මේ අපි දැන් මේ කතා කරනවා මට කලින් කතා කරපු අපේ හිටපු නියෝජ්‍ය ඇමතුමත් කතා කරා මේ කජු ප්‍රශ්නය ගැන. දැන් ඇමතුමා මෙහෙම හිතමුක අපි දැන් කජු ප්‍රශ්නේ අඩුම තරමේ ජනාධිපතිතුමාට ඒ කජු කන්න ලැබෙන්නේ එතුමාට සාමාන්‍ය අය කන කෑම ටික කන නිසානේ ෆ්ලයිට් එක යන ගම. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා යන කාලේ කරේ සුපිරි කෑම දුන්නේ. එතකොට එයාට විතරක් ස්පෙෂල් කේටරින් සර්විස් එකක් තිබුණේ. එයාට විතරක් සුවිශේෂී ගුවන් යානයක් තිබුණේ. එයාට විතරයි ඒ ගුවන් යානය තිබුණේ. ඒ ගුවන් යානය ඇතුලේ තිබුණ ඒ සියලුම සුවිශේෂී කෑම් වර්ගවල මේක කියන්නේ මේ ගුවන් සේවය අයමයි. ගුවන් සේවය අයමයි කියන්නේ කොහොමද ඒ කේටරින් සර්විස් එක කළේ කියන්නේ. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට එහෙම කජු කන්න තියා එහෙම කෑම කාලවත් පුරුද්දක් තිබුණේ නැහැ ශ්‍රී ලංකන් ගුවන්සේ. මොකද සුපිරි කෑම දුන්නේ. ඒ හින්දාම තමයි එතුමා සුපිරි කෑම වලට අමතරව සුපිරි ගුවන් යානයකුත් ඕඩ කරේ. ඒ සුපිරි ගුවන් යානය අපි දැක්කනේ හැටි. එතුමාට නිදාගෙන යන්න සහ එතුමාට නාන්න එතුමාට සියලුම දේවල් කරන්න අවශ්‍ය සැප පහසුකම් සහිත ගුවන් යානයක්. ඒ ගුවන් යානයත් ලෑස්ති කරලා තිබුණේ ගුවන් ගත වෙන්න දවස් දෙකකට කලින් අර සීට් ටික ගලවලා අලුතෙන් ඒ සෙට් එක අලුතෙන් සෙටප් කරන්න ඕන. එවැනි වැඩසටහනක් කරා තමයි මේ ගුවන් සේවය කාබාසිනියා කරලා තිබුණේ.
මම මට වැඩි හොඳට මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන
දන්නවා. ඒ හින්දා
රාජපක්ෂ ජනාධිපතිතුමා සාමාන්‍ය විදිහට ඉන්න කෙනෙක්.
ඒ හින්දා තමයි එතුමා අරගෙන ගියේ මම දැක්කා ජපානයේ ඉඳන් එනකොට සම්පූර්ණ ගුවන් යානයක් අරන් ගිහිල්ලා අපහු ආවේ. අපේ ඉන්න ජනාධිපතිතුමාවත් අපේ ඉන්න අගමැතිතුමාවත් කිසිම වෙලාවක ගුවන් යානයක් Tamanටම වෙන් කරගෙන යන්නේ නැහැ. ඇත්තටම මොකද මේ අර එමිරේට්ස් ආයතනයේ තිබුණේ ගිවිසුම අවලං කරන්නත් හේතුව ඕකනේ. එතුමාට යන්න ඕනුණා දුන්නේ නැහැ. සීට්ස් ප්‍රමාණය ජනාධිපතිවරයාට සහ අදාළ කණ්ඩායමට දුන්නා. එතනින් එහා එයා ගැන පරිවාර සේනාවටම දුන්නේ නැහැ කියලා කෙලින්ම ගිවිසුම අවලංගු කරා. ඉතින් මේක තමයි පරිහානියට පත්වුණ හේතුව ශ්‍රී ලංකන් ගුවන් සේවය. අපි කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරක්ෂා කළ යුතුමයි. ඒකේ කතා දෙකක් නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවය තමයි it's our national pride. So we must protect it. No arguments. අපි ඉන්නේ පැහැදිලිම ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරක්ෂා කළ යුතුයි. ඒ හේතුව ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා තමයි සංචාරකයෝ වැඩියෙන්ම ඉන්න කැමති. ඒ රටේ ගුවන් සේවය හරහා ඒ රටේ ගුවන් යානයක තමයි සංචාරකයෝ ඉන්න විශේෂයෙන් ආකර්ෂණය තියෙන්නේ. ඒක ප්‍රශ්න තියෙනයි අපි අපිත් පැහැදිලිව කතා කරනවා. ඒක ප්‍රශ්න තියෙනවා. මේක දැන් නෛරාස් ආයතනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ යුතුයි. ඒක වාද විවාද කළ යුතුයි. අපි ප්‍රාදේශීය ගුවන් සේවාවක් විදිහට කිසිම වෙලාවක අනුමත කරන්නේ නැහැ. ඒක පවත්වා ගත යුතුයි. මේක ජාත්‍යන්තර ගුවන් සේවයක් අපිට තියෙන ශ්‍රී ලංකන් ගුවන් සේවේ. මේ සඳහා නිසි කළමනාකාරීත්වයෙන් ඉදිරි වැඩසටහනක් කරා අපි විශ්වාස කරනවා. මේක ප්‍රතිව්‍යුහගත කිරීම තුළ අපිට හැකියාවක් ලැබෙනවා මේ ගුවන් සේවය දිගටම පවත්වාගෙන යන්න. මේ අපේ රට විතරක් නෙමෙයි මේවා වුණේ. 2010 ජල් ගුවන් සේවයත් වැටුණා. 2010 ජල් ගුවන් සේවය ජපෑන් එයාලයින් එක ගුවන් සේවය වැටුණා. බිලියන 7ක ප්‍රමාණයක් ඇමරිකාන් ඩොලර් පාඩුවක් සිද්ධ වුණා. මේ බිලියන 7ක පාඩුව ඒ ජල් ගුවන් සේවය ඉතාමත් දක්ෂ ලෙස කළමනාකාරීත්වය හරහා එතුමාලා ජයගත්තා. ඒ සඳහා ඒ කළමනාකාරීත්වයට පත් වෙච්ච අවුරුදු 80ක් වයස ඇති එවකට ජල් ගුවන් සේවයේ සභාපතිවරයා සුවිශේෂී කළමනාකාරීත්ව ව්‍යුහයක් ආරම්භ කරලා ඒකට කිව්වේ ඇමීබා මැනේජ්මන්ට් කියලා. ඇමීබා කෙනෙක් කොහොමද තමන්ගේ කණ්ඩායම් මැනේජ් කරනවා වගේ. එයා බාර දුන්නා හැම තමන් හැම කොටසකම ඒ නායකත්ව හදලා නායකත්වයේ හරහා කොහොමද ප්‍රොෆිටබල් වෙන්නේ කියන සිනාරියෝ එකක් හරහා තමයි ජපාන් එයාලයින් ගුවන් සමාගම නැවත අවුරුදු 3ක් ඇතුළත ලාභ ලබන පත්වයට පත් කරේ. එනිසා මේක මේ රොකට් සයන්ස් නෙමේ මේක තියෙන්නේ. ගුවන් සේවය පරිපාලනය සඳහා මේ රොකට් සයන්ස් නෙමේ තියෙන. අපිට යම් යම් කාර්යන් ටිකක් කළ යුතු වෙනවා. එකක් තමයි ප්‍රධාන බැංකු දෙක ලංකා බැංකුව හා මහජන බැංකුව ලබා ගන්නා පොලි ප්‍රමාණය අති විශාලයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට සමහර දීලා තියෙන ලෝන්ස් වලට. ඒ වගේම තමයි පෙට්‍රෝලියම් එක මේ තමන් ලබා දෙන ගුවන් යාන ඉන්ධන සඳහා වන මිල නැවත මිල සූත්‍රය හරහා සංශෝධනය කර යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ මිල සූත්‍රය සංශෝධනය වුණාම ඒ කොහොමද මේ මිල වෙනස් වෙන්නේ කියන එක ශ්‍රී ලංකන් ගුවන් සේවයටත් ඒ කාරණාව සම්බන්ධයෙන් තමන්ට ඒ අවශ්‍ය වන මුදල් ප්‍රමාණය ගන්නේ කරගත හැකි වෙනවා. ඒ විතරක් නෙමේ අපිට ලබා දීලා තියෙන මේ පිහිටීමේ ලැබිලා තියෙන අපිට වාසිය අපි ප්‍රයෝජනට ගත යුතුයි. අපි ඉන්නේ එයා හබ් එකක. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරියට නිර්මාණශීලීව මේ ඉදිරියට අරගෙන ගියොත් අපිට මේ එයා හබ් එකක් විදිහට අපිට හැකියාවක් ලැබෙනවා. අපිට තියෙන අවස්ථා වැඩි කරන්න. උදාහරණයකට චීනේ වගේ නගර රාශියකට අපිට ගුවන් සේවය ව්‍යාප්ත කරන්න පුළුවන්. අද චීනේ සංචාරක විශාල ප්‍රමාණයක් ලංකාවට ඇදීනවා. ඉතින් මේ හරහා අපිට හැකියාවක් ලැබෙනවා මේක පුළුල් කරන්න. සමහර වෙලාවට අපි දැක්කා මේ අපේ සාකච්ඡාවලට භාජනය වෙනකොට මහජන මුදල් කාරක සභාවේදී අපේ දේශීය ගුවන් නියමුවන්ට සහ විදේශීය ගුවන් නියමුවන්ට සලකන ක්‍රමයේ දෙකක්. මේක නිවැරදි විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දේශීය ගුවන් නියමුව සියලුම දෙනා ඒ අදාළ ටැක්ස් එක රජයේ බදු සියලුම බදු ගෙවනවා. නමුත් විදේශීය ගුවන් නියමුව ඒ බදු ගෙවන්නේ ඔවුන් බද්දෙන් නිදහස්. ඒ නිසා දේශීය ගුවන් නියමුවන්ගේ කලකිරීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරලා විදේශීය නියමුවන්ගෙනුත් ඒ බදු අය කරන ක්‍රමවේදය හදාගත්තේ නැත්නම් අපේ දේශීය ගුවන් නියමුව අපේ රට දාලා යනවා. ඒ නිසා මේ ගැන අපි දැඩි අවධානය යොමු කර යුතු වෙනවා. එහෙම වුණොත් මේ දේශීය ගුවන් නියමුව අපිට නවත්වා ගන්න පුළුවන්. මොකද මේ දේශීය ගුවන් නියමුව තමයි අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉතාමත් කීර්තිමත් විදිහට ඉදිරියට අරගෙන යන්නේ. ඒ වගේම තමයි මේ ගුවන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අනුබද්ධව තියෙන ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ්. මේක ගුවන් සේවය සම්බන්ධ විවිධ පුහුණු පාඨමාලා කරන තැන. අපි මේ පුහුණු පාඨමාලා කරන තැන ගැන අධ්‍යයනයක් කරා. එතකොට අපි දැක්කේ ලෝකයේ තියෙන අනාගත අවශ්‍යතාවයන් එක්ක යනකොට මේ ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එකට අවස්ථාව තියෙනවා ඉදිරියේ විශ්වවිද්‍යාලයක් දක්වා ප්‍රවර්ධනය වෙන්න. අනාගතයේ 2025 වන විට 250,000 පමණ රැකී අවස්ථා උත්පාදනය වෙනවා මේ අංශයෙන්. ගුවන් යාන ඉංජිනේරු පාඨමාලා වැඩි කිරීම තුළ, ගුවන් යාන කාර්ය මණ්ඩලයේ නිර්මාණශීලීව ඒ පාඨමාලාවල යොමු කිරීම තුළ අපිට හැකියාවක් ලැබෙනවා මේ ආසියාවේ විතරක් උත්පාදනය වෙන 250,000 කතර රැකී අවස්ථා 2025 වන විට අපේ තරුණ තරුණියන් යොමු කරන්න. ඒ නිසා අපි අනාගතයේ හිතනවා නම් අපි knowledge economy එකක් ඉදිරියට යනකොට ඉතාමත් වැදගත් තවතැනක් තමයි මේ ගුවන් නියමු සහ ගුවන් ඉංජිනේරුවරුන් පුහුණු කිරීමේ මේ පාසල. ඒ පාසල අපි අවස්ථාව ලබා දිය යුතුයි අපි පාඨමාලා වැඩි දියුණු කරලා වැඩි වැඩියෙන් අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා ලංකාවේ නෙමෙයි ලෝකේ ගුවන් යානා සමාගම් සමග ඇතිවන ඉල්ලුමත් එක්ක ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලබා දීම තුළ ඒ නිම්මල්ල පුළුල් කරලා දෙන්න. ඒ හරහා අපිට හැකියාවක් ලැබෙනවා ඒ ගුවන් සේවයට අදාළ අනිකුත් ආයතන කාර්යක්ෂම කරලා ගුවන් සේවයට අදාළ ආදායම වැඩි කර ගන්නත් අවස්ථාවක් ලැබෙනවා විතරක් නෙමෙයි අපේ කීර්තියත් වැඩි වෙනවා. මොකද මේ ආසියාවේම තියෙන ගුවන් යානා සමාගමක් එක්ක බද්ධ වෙච්ච ප්‍රධාන පෙළේ ආයතනයක්. මොකද අපේ අසවල් මේ ආසියාවේ අපි ආසන්නේ රටවල් වල මෙහෙම පාසලක් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එක අපිට හැකියාවක් ලැබෙනවා විශ්වවිද්‍යාල මට්ටමට දියුණු කරලා දැනටත් ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එක කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් එක්ක පාඨමාලාවක් කරන අවුරුදු 4ක. ඉතින් මේ පාඨමාලාවට අමතරව මේ ඒවියේෂන් කොලෙජ් එක හරහා වෙනම උපාධි පාඨමාලා ආරම්භ කිරීම තුළ මේ ඒරොනොටිකල් එන්ජිනියරින් පැත්තේ නැත්නම් ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව පැත්තේ මේ තව තවත් පාඨමාලා වැඩි කරලා අපිට පුළුල් කරගත හැකියාවක් ලැබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ අවසාන වශයෙන් සභාපතිතුමිය මගේ වෙලාව අවසන් කියලා කියන නිසා අවසාන වශයෙන් අපි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය නිර්මාණශීලීව නැවත අපිට ප්‍රතිව්‍යුහගත කර ඇති වෙනවා. ඒ හරහා අපිට අපේ වටිනා අපේ ගුවන් සේවයේ හැටියට අපේම ගුවන් සේවයේ හැටියට ශ්‍රී ලංකන් ගුවන් සේවය රැකගෙන ඒ විතරක් නෙමෙයි මේක රීජනල් ගුවන් සේවයක් විදිහට හිතන්නේ නැතුව මේක ජාත්‍යන්තර ගුවන් සේවයක් විදිහට ඉන්ටර්නැෂනල් එයාලයින් එකක් විදිහට හිතලා ඒ අපිට අවශ්‍ය සංචාරක කර්මාන්තයට අවශ්‍යම ගුවන් යානා ටික වැඩි දියුණු කරගෙන මේක හරියට නිර්මාණශීලීව මේ තියෙන අඩුපාඩු ටික හදාගත්තොත් විශේෂයෙන්ම කියන්න ඕන අර කලමනාකරණ ශේෂ්ත්‍රයේ ඉන්න මැනේජර් ලෙවල් එකේ ඉන්න 380ක අදාළ පිරිසෙන් 30ක් 40ක් ඉන්නවා මේ සමාගමට ද්‍රෝහි වෙච්ච සමාගම විනාශ කරන කණ්ඩායම. මේ විනාශ කරන කණ්ඩායම සමාගමෙන් නිවත් කරලා සමාගම නිසි තැනකට ගත්තොත් මේක අපිට ඉක්මනටම නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් යථාපරිදි ගෙනියන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
Next honorable Charles Nirmalanathan, you have 11 minutes.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, சர்வதேச விமான போக்குவரத்து யோசனை தொடர்பாக போக்குவரத்து அமைச்சால் முன்வைக்கப்பட்ட யோசனையில் சர்வதேச விமானங்களில் பலாலி விமான நிலையம் ஒரு சர்வதேச விமான நிலையமாக மாற வேண்டுமென்ற கருத்தை நான் போக்குவரத்து அமைச்சுக்கும் இந்த அரசாங்கத்துக்கும் இந்த சந்தர்ப்பத்தில் நான் வலியுறுத்த விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்கள் சபைக்கு வருகை தந்து கொண்டிருக்கின்ற நேரம் இந்த பலாலி விமான நிலையம் ஒரு சர்வதேச விமான நிலையமாக மாற வேண்டுமென்று வடக்கில் இருக்கின்ற மக்கள் மிகவும் ஆர்வமாக விரும்புகிறார்கள். வடக்கில் இருக்கின்ற மக்கள் மாத்திரமல்ல வடக்குக்கு அண்மித்த மாவட்டங்களில் இருக்கின்ற மக்களும் பலாலி விமான நிலையம் ஒரு சர்வதேச விமான நிலையமாக மாறினால் போக்குவரத்துகள் இலகுவாக்கப்பட்டு எங்களுடைய பிரதேசம் அபிவிருத்தியில் ஒரு மேன்மை தங்கிய பிரதேசமாக மாறுவதற்கு மிகப்பெரிய வாய்ப்புகள் இருக்கிறது. ஆனால் பலாலி விமான நிலையத்தை புனரமைப்பது தொடர்பாக கடந்த காலங்களில் பலவிதமான பத்திரிகை செய்திகள் வந்திருந்தாலும் கூட ஒரு ஆக்கப்பூர்வமான ஒரு தீர்மானத்தை எடுத்ததாக இன்று வரை நான் அறியவில்லை. கௌரவ அமைச்சரவர்களே, பலாலி விமான நிலையத்தில் இந்தியாவைச் சேர்ந்த ஒரு குழு ஆய்வு செய்ததாக நான் ஒரு பத்திரிகையில் அறிந்தேன். அவர்கள் பலாலி விமான நிலையம் புனரமைப்பு செய்வதில் மிகவும் ஆர்வமாக இருக்கிறார்கள், தங்களுடைய நாட்டினுடைய நிதி. ஆகவே கௌரவ அமைச்சரவர்களே, இந்த பலாலி விமான நிலையம் சர்வதேச விமான நிலையமாக மாறுவதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும். அதற்குரிய ஆலோசனைகள் ஏற்கனவே இந்திய அரசாங்கத்தினால் நடைபெற்றிருக்கிறது. ஆனால் தற்பொழுது சர்வதேச பயணிகள் போக்குவரத்து கட்டுப்பாட்டு அதிகார சபை அதை தடுப்பதாக ஒரு பரவலான செய்தி இருக்கிறது. இந்திய அரசாங்கம் செய்வதை தடுப்பதாக ஒரு செய்தி இருக்கிறது. அவர்கள் நேரடியாக இல்லாவிட்டாலும் தங்களின் மூலமாக அதை விரும்பவில்லை என்று நான் அறிந்திருக்கின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் தங்களுடைய நான் உங்களிடம் இந்த பலாலி விமானம் தொடர்பான பதிலை எதிர்பார்க்கின்றேன். ஏனென்று சொன்னால், இன்று பலாலி விமான நிலையம் ஒரு மிகப்பெரிய ஒரு சர்வதேச விமான நிலையமாக மாறுகின்ற பட்சத்தில் ஒரு மிகப்பெரிய மாற்றத்தை வடக்கில் கொண்டு வரக்கூடிய ஒரு சூழ்நிலை இருக்கிறது. ஆகவே நாங்கள் தெற்கில் மாத்திரம் விமான நிலையங்களையும் துறைமுகங்களையும் அமைப்பது எங்களுடைய மக்கள் மத்தியில் அது ஒருவிதமான அபிவிருத்தியாக இருந்தாலும், ஆனால் எங்களுடைய பிரதேசத்தில் வருகின்ற அபிவிருத்தியை, அதுவும் ஒரு ஒரு நாடு, அண்மித்த நாடு, எங்களுடைய தாய் நாடு, இலங்கையினுடைய தாய் நாடு, தமிழர்களுடைய தாய் நாடு இந்தியா, அதற்கு முன்வந்து அபிவிருத்தி செய்கின்றோம் என்று சொல்கின்ற போதும் அதற்குரிய காலதாமதங்கள் ஏன் இன்னும் நடைபெற்று கொண்டிருக்கிறது என்பதை கௌரவ அமைச்சர் அவர்கள் தெளிவுபடுத்த வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். ஏனென்று சொன்னால், இந்த விமான நிலையம் அரசாங்க நிதியில் செய்வதாகவும் ஒரு கதை இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களே, அரசாங்க நிதியில் விமான நிலையம் தற்பொழுது புனரமைப்பு செய்வதென்றால் மிகப்பெரிய தொகை வேணும். ஏற்கனவே வடக்கில் பலவிதமான அபிவிருத்தி பணிகள், பல குளங்கள், பல வீதிகள், பல வைத்தியசாலைகள் இருக்கின்ற குறைபாடுகள், பல குறைபாடுகள் காரணமாக அரசாங்கம் அதற்கு நிதி செலவிட முடியாத ஒரு சூழ்நிலை இருக்கிறது. ஆகவே பலாலி விமான நிலையத்தை அரசாங்கம் செய்வதாக கூறி காலத்தை கடத்துவது போன்ற ஒரு செய்தியாக இல்லாமல், ஆக்கப்பூர்வமாக இந்தியா அரசாங்கத்துடன் பேச்சுவார்த்தை செய்து அதை புனரமைப்பு செய்யும்படி நான் மக்கள் சார்பாக விமான போக்குவரத்து அமைச்சரையும் இந்த அரசாங்கத்தையும் எங்களுடைய மக்கள் சார்பாக, வடக்கு மாகாண சபை சார்பாக, அங்கிருக்கின்ற அனைத்து தரப்பினருடைய சார்பாக கௌரவ அமைச்சருடைய கவனத்துக்கு கொண்டு வர விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, தங்களுக்கு கீழ் இயங்குகின்ற இலங்கை போக்குவரத்து சபையினுடைய ஒரு விடயம் தொடர்பாக நான் கடந்த வரவு செலவு திட்டத்தில் கூறியபோது பிரதி அமைச்சர் உறுதியளித்திருந்தார். மிக விரைவில் இந்த கொடுப்பனவுகள் வழங்கப்படும் என்று, அதாவது 2011 டிசம்பர் முதல் 2015 வரை வடக்கு மாகாணத்தினுடைய இலங்கை போக்குவரத்து சபைக்கு சபை ஊழியர்களுடைய இபிஎஃப் பணம் இன்னும் அவர்களிடம், வடக்கு மாகாணத்திடம் சேரவில்லை. கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் வடக்கு மாகாண இலங்கை போக்குவரத்து சபை சார்பாக ஒரு நல் மதிப்பை வைத்திருக்கிறீர்கள். அண்மையில் உரையாடிய போது கூட கூறியிருந்தீர்கள், அங்கிருக்கின்ற ஊழியர்கள் திறமையான முறையில் பணிபுரிகிறார்கள் என்று கூறியிருந்தீர்கள். உண்மையில் நான் பெருமை அடைந்தேன். எங்களுடைய மாகாணத்தில் இருக்கின்ற பணியாளர்களை பற்றி நீங்கள் ஒரு நன்மதிப்பு வைத்திருக்கின்றீர்கள். கௌரவ அமைச்சர் அவர்களே, இந்த இபிஎஃப் நிதி கிட்டத்தட்ட 322 மில்லியன்கள் ரூபாய் தங்களுடைய அமைச்சால் எங்களுடைய இலங்கை போக்குவரத்து சபை மாகாணத்திற்கு வழங்க வேண்டும். ஆனால் தற்பொழுது மற்ற மாகாணங்களுக்கு தற்பொழுது வழங்க ஆரம்பித்திருக்கிறீர்கள். ஆனால் அந்த பணம் இன்னும் வடக்கு மாகாணத்திற்கு கிடைக்கவில்லை. கௌரவ அமைச்சர் அவர்களே, இலங்கை போக்குவரத்து சபை ஊழியர்கள் வந்து ஒரு மிக ஒரு வேதனையாக என்னிடம் கூறினார்கள். இந்த பணம் மற்ற மாகாணங்களுக்கு படிப்படியாக வழங்கப்பட்டு கொண்டிருக்கிறது. நீங்கள் ஏற்கனவே இது தொடர்பாக பாராளுமன்றத்தில் கதைத்த போது குறித்த சில மாதங்களுக்குள் வழங்குவதாக கடந்த வரவு செலவு திட்டத்தில் பிரதியமைச்சர் குறிப்பிட்டிருந்தார். ஆனால் இன்று மட்டும் எங்களுடைய மாகாணத்திற்கு இந்த 322 மில்லியன்கள் ரூபாய் கிடைக்கவில்லை என்று அவர்கள் மிகவும் ஒரு கவலையடைந்த நிலையில் இருக்கிறார்கள். ஆகவே கௌரவ அமைச்சரவர்களே, இந்த விடயம் தொடர்பாகவும் தாங்கள் கூடிய கவனம் எடுக்க வேண்டும். அந்த இலங்கை போக்குவரத்து சபை வடமாகாண ஊழியர்களுக்கு சேர வேண்டிய 322.8 மில்லியன்கள் ரூபாயை மிக விரைவில் அவர்களுக்கு வழங்க வேண்டுமென்றும் அதற்குரிய பதிலையும் நான் கௌரவ அமைச்சர் அவர்களுக்கிடம் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே, இலங்கை போக்குவரத்து சபைக்கு சொந்தமான பஸ்கள் மிகவும் ஒரு பழுதடைந்த நிலையில் காணப்படுகிறது. குறிப்பாக மாவட்டங்களுக்கு மாவட்டம் செல்கின்ற பஸ்கள் ஓரளவு ஓடக்கூடிய நிலையில் இருந்தாலும் அந்த மாவட்டத்துக்குள் கிராமங்களுக்குள் செல்கின்ற பஸ்ஸுகள் பலவிதமான ஒரு குறைபாடுகள் நிறைந்த பஸ்களாக இருக்கிறது. கௌரவ அமைச்சரவர்களே, நீங்கள் ஏற்கனவே ஒரு உரையின் போது கூறியிருந்தீர்கள், போக்குவரத்து பஸ்ஸுகள் மிக விரைவில் வரும்போது சகல டிப்போக்களுக்கும் அது வழங்கப்படும் என்று. வடக்கு மாகாணத்தில் 7 டிப்போக்கள் இருக்கிறது. கௌரவ அமைச்சரவர்களை அங்கிருக்கின்ற பிரதேசங்களில் ஒவ்வொரு கிராமங்களும் பல மைல்களுக்கு அப்பால் தான் அந்த கிராமங்கள் இருக்கிறது. அந்த கிராமங்களில் இருக்கின்ற பாடசாலை மாணவர்கள் பாடசாலைக்கு இலங்கை போக்குவரத்து சபை பஸ்களின் ஊடாகத்தான் அவர்கள் பெரும்பாலுமான மாணவர்கள் பாடசாலைக்கு வருகிறார்கள். ஆக கௌரவ அமைச்சரவர்களை, நான் இந்த நேரத்தில் உங்களுடைய அமைச்சு சார்ந்த இந்த தேவையை நான் தங்களுடைய கவனத்தில் கொண்டு வருகின்றேன். இந்த இலங்கை போக்குவரத்து சபைக்கு பஸ்கள் தேவைப்படுகிறது, தரமான பஸ்கள் தேவைப்படும். குறிப்பாக முல்லைத்தீவிலிருந்து கொழும்புக்கு வருகின்ற இலங்கை போக்குவரத்து சபைக்கு சொந்தமான பஸ் ஓடக்கூடிய விதத்தில் இருக்கிறது. ஆனால் முல்லைத்தீவு நகரத்திலிருந்து கிராமங்களுக்கு செல்கின்ற பஸ்கள் மிகவும் ஒரு பழுதடைந்த நிலையில், சில வேளையில் அந்த பஸ்கள் பாடசாலை மாணவர்கள் வரும்போது இடையில் பஸ்கள் பழுதாகின்ற சூழ்நிலை தான் இருக்கிறது. ஆகவே கௌரவ அமைச்சரவர்களே, இந்த சர்வதேச விமானம் தொடர்பாக இன்றைய யோசனையின் போது பலாலி விமான நிலையம் சர்வதேச விமான நிலையமாக மாறுவதற்கு தங்களுடைய காலத்தில் ஆக்கப்பூர்வமான முயற்சிகள் எடுக்க வேண்டும். அதே நேரத்தில் இந்த சர்வதேச விமான நிலையமாக மாறுவதற்குரிய நிதியை புனரமைப்பை இந்தியா செய்வதையும் நாங்கள் விரும்புகின்றோம் என்ற கருத்தையும் தங்களுக்கு சொல்ல விரும்புகின்றேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் இந்த அரசாங்கத்தில் ஒரு மிக முக்கியமான அமைச்சராக இருக்கின்றீர்கள். இந்த நேரத்தில் ஒரு சில எங்களுடைய மக்கள் எதிர்நோக்கின்ற உளவியல் ரீதியாக எங்களுடைய மக்களை ஒரு பாதிப்புக்கு ஏற்படுத்துகின்ற ஒரு சம்பவம் அண்மையில் நடந்திருக்கிறது. கடந்த 9ஆம் தேதி ஞாயிற்றுக்கிழமை கனராயங்குளம் வவுனியா மாவட்டத்தில் இருக்கிற கனராயங்குளம் போலீஸ் பிரிவுக்குட்பட்ட ஒரு கனராயங்குளத்தில் ஒரு தனியார் காணிக்கு ஒரு ஹோட்டலுக்கும் ஒரு தனி நபருக்கும் இடையில் அந்த காணி பிணக்கிருக்கிறது. அந்த காணியை வாடகைக்கு அமர்த்தியவர்கள் வாடகைக்கு இருந்தவர்கள் எழும்ப மறுக்கிறார்கள். ஆனால் அங்கிருக்கின்ற கனராயங்குளம் போலீஸ் பொறுப்பதிகாரி அந்த வாடகைக்கு இருக்கின்ற கொட்டல் சார்ந்த நடவடிக்கையில் ஈடுபட்டு கடைசியாக அந்த வாடகை கொடுத்தவர்களுக்கு அவர் செல்வகுமார் என்ற அந்த நபருக்கும் அவருடைய மனைவி பிள்ளைகளுக்கும் அவர் தனது கரங்களால் அடித்திருக்கிறார். உண்மையில் ஒரு போலீஸ் அதிகாரி இப்படி நடந்ததென்பது மிகவும் ஒரு மோசமான ஏற்றுக்கொள்ள முடியாத செயல். நான் அதுபடியும் தொடர்பாக இன்று சட்டம் ஒழுங்கு அமைச்சரை நேரடியாக நான் சந்தித்து இது தொடர்பாக விளங்கப்படுத்தியிருக்கிறேன். அவரும் தொலைபேசியில் வடமாகாண பிரதி போலீஸ் அதிபரிடம் வினவினார். நான் இது தொடர்பாக அவருக்கு எழுத்து மூலம் கடிதம் அனுப்பியிருந்தேன். ஆனால் தான் வெளிநாளில் இருந்தபடியால் தனக்கு அந்த கடிதம் கிடைக்கவில்லை என்று கூறியிருந்தார். நான் இந்த விடயத்தை ஏன் இங்கு கூறுகின்றேன் என்றால், இப்படியான தொடர்ந்து பல சம்பவங்கள் தொடர்ந்து நடைபெற்று கொண்டிருக்கிறது. இதை ஏற்றுக்கொள்ள முடியாது. ஒரு போலீஸ் அதிகாரி ஒரு சட்ட ரீதியான நடவடிக்கையில் தான் செல்ல வேண்டும். அதை விடுத்து ஒரு சிவில் உடையில் வந்து ஞாயிற்றுக்கிழமை சிவில் உடையில் வந்து ஒரு அந்த நபருக்கு அடித்து, அந்த அவருடைய மனைவி 14 வயது மகள் இவர்களுக்கும் அடித்திருக்கிறார். உண்மையில் இது ஏற்றுக்கொள்ள முடியாத விடயம். தொடர்ச்சியாக இப்படியான சம்பவங்கள் நடைபெற்று கொண்டிருக்கிறது. இதை ஏற்றுக்கொள்ள முடியாதென்றும் நான் தெரிவித்திருக்கிறேன். இதற்கு நடவடிக்கை எடுப்பாக கூறியிருக்கின்றார். ஆனால் இது நடவடிக்கை எடுக்க தவறும் பட்சத்தில் வேறு விதமான பிரச்சனைகள் வருவதற்குரிய வாய்ப்புகளும் இருக்கிறது. அதே நேரத்தில் இந்த நாட்டில் 2017 ஆண்டு SLIS ஸ்டேஜ் 2க்குரிய பரீட்சை நடைபெற்றது. செப்டம்பர் மாதம் 17ஆம் தேதியும் 23ஆம் தேதியும் 24ஆம் தேதியும் பரீட்சை நடைபெற்றது. ஆனால் இன்று ஒரு வருடங்கள் முடிந்தும் இன்னும் பரீட்சைக்குரிய பெறுபவர்கள் வரவில்லை. ஒரு SLIS பரீட்சை நடைபெற்று ஒரு வருடங்களாக இன்னும் அதற்குரிய பெறுபவர்கள் வராமல் இருப்பது இந்த பரீட்சையில் ஏதோ மாற்றங்கள் செய்வதற்காக, அல்லது இதில் ஒரு சமூகத்தினர் கூடுதலான புள்ளிகளை பெற்றுவிட்டார்களோ என்ற சந்தேகத்தின் அடிப்படையில் இதை தாமதிப்பதாக, அல்லது இதை ரத்து செய்வதற்கு முயற்சிப்பதாக பலவிதமான சந்தேகங்கள் எழுகிறது. ஆகவே இப்படியான சந்தேகங்களை விடுத்து இதற்குரிய தீர்வை மிக விரைவில் வழங்க வேண்டும் என்று கௌரவ அமைச்சரிடம் கேட்டு வாய்ப்புக்கு நன்றி கூறுகிறேன். நன்றி.